ඒ භවනාවලින් නීවරණ යටපත් වෙනවා. ඒ හින්දා ඒවක් වඩන්න ඕන. මෙතනින් එහාට අහගත්තා කියලා ඒව එපා කියන එක නෙමෙයි. තමන්ගේ ඒ කෙලෙස් බලවත් නම් ඒ භවනා කරන්නම ඕන. හරි? ඒව නොකර මේකට පණින්න බෑ. පූර්ව ප්‍රතිපදාව වඩන්න නැතුව ආර්ය ප්‍රතිපදාවට එකපාරට පණින්න බෑ. එතකොට ඒ ටික වඩන්න ඕන. ඒ හින්දා ඒව අපරාධේ නෑ. ඒව කරන්න ඕන. දැන් අපි නුවණින් විමසන්නේ මේක කරලා විතරක් ආර්ය දර්ශනේ ඇති වෙයිද, මාර්ගඵල ලැබෙයිද? එහෙම නැත්තම් මොකද්ද තන තියෙන අඩුපාඩු හදා ගන්න ඕනේද? නේද? ඔව්. ඒකට තමයි මේ නුවණින් විමසන්නේ. එතකොට දැන් බලන්න, දැන් බල්ලෙක් ඇති වෙනවා නැති වෙනවා කියලා බලන එකේ වාසි තියෙනවා. ඔය බල්ලා වෙනස් වෙලා යනවා කියලා බලන එකේ වාසි තියෙනවා. ඔය බල්ලා දෙතිස් කුණුපෙන් හැදිලා තියෙන්නේ කියන එකේ බලන එකේ වාසි තියෙනවා. ඔය බල්ලා සතර මහා ධාතුයෙන් හැදිලා තියෙන්නේ කියලා බලන එකෙත් වාසි තියෙනවා. මොනවාද වාසි? ඇලීම් ගැටීම් අඩු කරගන්න පුළුවන්. දැන් බල්ලා එක්ක තරහ අරන් තිබුණා නම් ඕ වෙනස් වෙන බල්ලෙන් නෙමෙකට තරහ ගන්න. නේද? ඇතිලා නැති වෙන බල්ලෙක් නෙමෙකට තරහ ගන්න කියලා අර පුරණ එක නවත්ත ගන්න පුළුවන්. නේද? ඒ තරහ අඩු කරගන්න පුළුවන්. ඒකට උදව් වෙනවා. එහෙම නැත්නම් රාගයක් තිබුණා නම් ඕක අඩු කරගන්න පුළුවන්. නේද? ඇලීම් ගැටීම් අඩු කරනවා. ලෝභ දෝෂ අඩු කරනවා. ඒකට උදව් වෙනවා. ඇතිලා නැතිනවා කියලා බලන එක. ප්‍රශ්නේ තියෙන්නේ තව එකක් තියෙනවානේ. ලෝභ දෝෂ විතරද තියෙන්නේ? අනිත් එක මොකද්ද? මෝහය. මුලාව දුරු වෙනවද? දැන් එතන මුලාව මොකද්ද? නැති බල්ලෙක් ඉන්නවා කියලා නේද මුලාව? ඒකට ඇලීම ගැටීම ඇති වෙන එක වෙනම කතාවක්. දැන් ඔන්න ආර්ය මාර්ගයේ තියෙන, ආර්ය දර්ශනයේ තියෙන මුලාව දුරු කරන්න, අවිද්‍යාව දුරු කරන්න. හරි? එහෙනම් අවිද්‍යාවෙන් කරන වැඩේ දුරු වෙන විදිහ දෙයක් වෙන්න ඕන. අවිද්‍යාව දුරු වෙන්නේ ඇත්ත ඇති හැටි දකින්නේ, දහම දැක්ක වෙන්නේ පටිච්චසමුප්පාදේ දැක්කොත්. පටිච්චසමුප්පාදේ කියන්නේ හට ගන්න හැටිත් පෙන්නනවා, නිරෝධ වෙන හැටි, හට නොගන්න හැටිත් පෙන්නනවා. පච්චයා නිරෝධා කියන දෙපැත්තම තියෙනවා නේද? ඒතර පච්චයා කියන්නේ හට ගන්න හැටි. ඉමස්මින් සති ඉදං හෝති. මේ හේතු යෙදෙනකොට මේ ඵලය තියෙනවා. ඉමස්මින් අසති. මේ හේතු නැති කල්හි ඵලය හටගන්නේ නැහැ. තියෙන එක නැති වෙනව නෙවෙයි. තියෙන්නේ හේතු තිබුණා හින්දානේ. හේතු යදුන් නැත්තම් හටගන්නේ නැහැ, උපදින්නේ නැහැ. ඉමස්මින් අසති ඉදං නහෝති. මේක තමයි නිරෝධය කියන්නේ. කොට ඔය ධර්මතාවයේ දකින්න වෙනවා ඇත්ත තිහෙටි දකින්න නම්. එහෙනම් අපිට බලන්න වෙනවා බල්ලෙක් ඉන්නවා කිව්වේ ඇයි, බල්ලෙක් හටගත්තේ කොහොමද, ඒකට හේතු මොනවද කියන පැත්ත හොයන්න වෙනවා නේද? දැන් ඵලයක් තියෙනවානේ බල්ලෙක් ඉන්නවා කියලා. ඒක අපිට දුක කියලාත් පේනවනේ නේද? රූප උපාදානස්කන්ධේ, පංච උපාදානස්කන්ධේ බල්ලෙක් ඉන්නවා කියන උට රූපයක් උපාදාන කරලානේ. එහෙනම් දැන් දුක හටගන්න සමුදය පැත්ත හොයාගන්න වෙනවා. ඒකට හේතු ඉවස්මින් සතේ ඉදං හෝති වෙන්න ඕන නේද? එතකොට මොකක් තියනකන්ද වතුරේ බල්ලෙක් ඉන්නේ? ඇස තියනකන්. ඔව්, බල්ලෙක් ඉන්නවා කියලා බාරගන්නේ මොනවද තියනකන්ද? මුලාව, මෝඩකම තියනකන්, අවිද්‍යාව තියනකන්. ඇස තියනකන් නෙමෙයි, ඇස තියාගන්න පුළුවන් මෝඩකම නැතුව. ඒ අපිට වෙ හිටන්නේ නැහැ නේ බල්ලෙක් වතුරේ. නේද? බල්ලට හිටියට වතුරේ බල්ලෙක්, බල්ලගේ මානසිකත්වයට බල්ලෙක් හිටියට අපිට වෙ හිටන්නේ නැහැ නේ වතුරේ බල්ලෙක්. අපෙත් ඇහැ තියෙනවනේ. එහෙනම් ඇහැ තියෙනකන් නෙමෙයි, ඇහි මෝඩකම තියෙනකන්. ඇහැ නිසා මුලා වෙන බව තියෙනකන් වතුරේ බල්ලෙක් පිහිටන්නේ. එහෙන් පෙන්ුණාට නෙමෙයි බල්ලෙක් පිටින්න නේද? ඇහැ පිරිසිඳ නොදන්න කමට, ඇහැ ගැන ඇත්ත ඇති හැටි නොදන්න කම නිසා නේද මෝඩකම ආවේ? ඒ කියන්නේ ඇහි කෘත්‍ය දන්නෙත් නැහැ, ඇහැ මුලා කරන්නේ කොහොමද කියලා දන්නෙත් නැහැ. ඔය ටික හොයාගන්න වෙනවා. ඒ කියන්නේ ඇහි හැකියාව මොකද්ද, ඇහැ අපිව මුලා කළේ කොහොමද කියලා හොයාගන්න වෙනවා. ඇහි හැකියාවකුත් තියෙනවා, ඇහි කෘත්‍යයක් තියෙනවා, ඒකට මුලා කරන්න බෑ. ඇහැ ඇත්තටම කරන්න පුළුවන්, ඇහැට කරන්න පුළුවන් වැඩක් තියෙනවනේ නේද? නැහැ අපි ඒක හොයාගන්න ඕනේ. ඇහැට කරන්න පුළුවන් වැඩේ මොකද්ද? වර්ණ සටහනක් උපද්දලා දෙන එක. හරියට අපි දැන් කැමරාවකට කරන්න පුළුවන් වැඩේ මොකද්ද ඇහුවොත්? ෆොටෝ එකක් ගන්න එක නේද? ඒ වගේ ඇහැට පුළුවන් ඉස්සරහා තියෙන ස්වභාවයේ සටහනක් උපද්දන්න, ෆොටෝ එකක් ගන්න කැමරාව වගේ. ඔය දේ ඇහැට කරන්න පුළුවන්. ඒ කියන්නේ තව විදිහකට කිව්වොත් චිත්‍රයක් ඇඳලා දෙන්න නේද? වර්ණ චිත්‍රයක් ඇඳලා දෙනවා. හ්ම්? ඒ බල්ලගේ හෙනුත් කරනවා, අපේ හෙනුත් කරනවා. ඒකට ඇහි හැකියාව මොකද්ද? වර්ණ සටහනක් උපද්දලා දෙන එක. නේද? දැන් වර්ණ සටහන කියන්නේ එළියේ තියෙන රූපමයි කිව්වොත් හරිද? ෆොටෝ එක කියන්නේ එළියේ තියෙන රූපමයි කිව්වොත් හරිද? වැරදි නේද? ඒ දෙක දෙකක් නේ, සටහනක් විතරයි නේද? දැන් අපි ෆොටෝ එකක් ගත්තාම ෆොටෝ එක කියන්නේ එළියේ තියෙන රූපෙම කිව්වොත් හරිද? ඒ දෙක දෙකක් නේ නේද? එතකොට ඇහැට පුළුවන් ඔන්න ඔය චිත්‍රයක් හදලා දෙන්න විතරයි. ඒ චිත්‍රයේ ඉන්නේ කවුද කියලා දැනගන්න ඇහැට බෑ නේද? චිත්‍රේ තියෙන්නේ මොනවද කියලා දැනගන්න ඇහැට පුළුවන්ද? බෑ. ඒක කවුද දැනගන්න? මනස, හිත නේද? එතකොට ඇහි කෘත්‍ය මොකද්ද? වර්ණ සටහනක් උපද්දලා දෙන එක. කා සඳහාද? මනසට. හිතට දකින්න වර්ණ සටහනක් උපද්දලා දෙන එක තමයි ඇහැට පුළුවන්. පිළිගන්නවද? ඇහැට පුළුවන් වර්ණ සටහනක් උපද්දලා දෙන එක කවුරු සඳහාද? මනස සඳහා. හිතට, ඊළඟට උපදින හිතට අරමුණු කරන්න සටහනක් උපද්දලා දෙනවා නේද? එතකොට ඒක රූපයක්ද නැත්නම් රූප සංඥාවක්ද? රූපය ගැන සංඥා මාත්‍රයක් විතරයි නේද? රූපේ නෙමෙයිනේ. දැන් රූපේ කිව්වොත් මොනවායින් හරි හැදිලා තියෙන රතර මහා ධාතුවෙන් හැදිච්ච දෙයක්. ඒකද ඇහැ ඇතුලේ තියෙන්නේ? නැහැ නේ. සංඥා මාත්‍රයක් විතරයි නේද? රූප සංඥාවක් කරන් දෙන එක තමයි ඇහැට පුළුවන්. ඊට වඩා දෙයක් බෑ නේද? රූපෙම අරන් දෙන්න පුළුවන් ද ඇහැට? බැ. ඒ පිළිගන්නවනේ නේ. එහෙනම් බල්ලගේ ඇහෙනුත් කරලා තියෙන්නේ රූප සංඥාවක් අරන් දුන්නා. සංඥා මාත්‍රය. නේද? ඒකේ නිකන් බල්ලෙක් වගේ සටහනක් තියෙනවා ඒ සංඥාවේ. නේද? බල්ලෙක් නෙමෙයි. බල්ලෙක් වගේ. මේ වගේ කියන එක තමයි සංඥා මාත්‍රයක් කියන්නේ නේද? සටහන් මාත්‍රයක්. හරි. ඒතර බාහිර රූපෙම අරන් දීමේ හැකියාවක් නැහැ. බාහිර රූපයක් වගේ සංඥාවක් නම් හදලා දෙන්න පුළුවන්. ඔච්චරයි නේද ඇහැට කරන්න පුළුවන්. ඕකම තේරුම් ගන්න ඕන අනිත් ආයතන වලටත් නะ. කනට පුළුවන් සද්දයක් අරන් දෙන්න නෙවෙයි, සද්ද සංඥාව, සද්ද වලට අදාළ නිකන් සටහනක් හදලා දෙන්න පුළුවන් හිතට දකින්. හරි. දැන් නාසයට පුළුවන් ගඳ සුවඳ අරන් දෙන්න නෙමෙයි, ඒවට අදාළ සංඥාවක් හදලා දෙන්න කාටද? ඊළඟට උපදින හිතට. දැන් දිවට පුළුවන් රස වලට අදාළ සංඥාවක් අරන් දෙන්න. රස අරන් දෙන්න බෑ. ඒ කියන්නේ රස කියන රූපයක් තියෙනවා නේද, ඕක අරන් දෙන්න බෑ. ඒ රසට අදාළ සංඥාව රස මේ වගේ කියන කියන ඒ සංඥාවක් අරන් දෙන්න විතරයි පුළුවන් දීවට. කයටත් පුළුවන් ඒකත් තේරුම් ගන්න. ඒ පොට්ටබ්බය ගැන සංඥාවක් අරන් දෙන්න විතරයි කා සඳහාද? හිත සඳහා, මනස සඳහා. දැන් ඔක අනිත්‍යත්තට ඇහුවොත් මං හිත නැතුව ඇහැට විතරක් රූප දකින්න පුළුවන්ද? බෑ. හිත නැතුව කනට සද්ද අහන්න පුළුවන්ද? බෑ. හිත නැතුව නාසයට ගඳ සුවඳ විඳින්න පුළුවන්ද? බෑ. හිත නැතුව දිවට රස විඳින්න පුළුවන්ද? බෑ. හිත නැතුව කයට ස්පර්ශ විඳින්න පුළුවන්ද? නෝ. හොඳට කල්පනා කරලා උත්තර දෙන්න ඕන. නිකන් වචන කොට කියලා හරියන්නේ නැහැ. ඒක එතෙන්ට අවධානය යොමු කර කර උත්තර දෙන්න ඕන. එහෙම බෑ නේද? ඇහැට කනට නාසයට දිවට ශරීරයට අරමුණු අරන් දෙන්න පුළුවන්, අරමුණ විඳින්න බෑ. තේරුණාද? අරමුණු අරන් දෙන්න පුළුවන්, අරමුණ භුක්ති විඳින්න බෑ. මේ මොකද්ද කියලා දැනගන්න බෑ. එතකොට උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රය කියලා ඔය 7 වෙනි පොතේ ඇති ඈ. බ්‍රාහ්මණයා අහනවා මේ අසකනනාසය දිව ශරීරය කියන පස් දෙනා නානා විෂයානි නානා ගෝචරානි. ඒ වගේ විෂය වෙනස්. ඇහැට විෂය වෙන දේ කනට විෂය වෙන්නේ නැහනේ නේද? කනට විෂය වෙන දේ නාසයට ඇහැට විෂය වෙන්නේ නැහනේ නේද? ඇහැට වර්ණ මිසක් සද්ද ඇහෙන්නේ නැහනේ නේද? ඒ විෂය වෙන්නේ නැහැ. නානා විෂයානි. මේ පස් දෙනා ගත්තොත් පස් දෙනාට වෙන වෙන විෂය පහක් තියෙන්නේ. වෙන අයට ඒවට අත දාන්න බෑ නේද? ඇහැ කරන වැඩේ කනට කරන්න බෑනේ, නාසයට කරන්න බෑ, දිවට බෑ, කයට බෑ. ඇයි? විෂය වෙනස්. ඒකලගේ ගෝචර භූමි වෙනස්. ඒකයි ඒව පහක් තියෙන්නේ. නැත්නම් එකක් තිබුණා නැහැ තියෙන්නේ ඔක්කොම වැඩ ටික කරන්න කියලා. ඒ පහක් වෙන වෙනම තියෙන්නේ පස් දෙනා කරන වැඩ ಜಾති පහක්. ඒවා වෙනස්. ඒ ගෙල්ලන්ගේ විෂය වෙනස්. නානා විෂයානි. නානා ගෝචරානි. ඒ ගෝචර භූමිය තුල වෙනසක් ඒගොල්ලන්ට අඳුර ගන්න පුළුවන්. දැන් වර්ණ අතර වෙනසක් ඇහැට වෙන් කරන්න පුළුවන්. ශබ්ද අතර වෙනසක් කනට වෙන් කර ගන්න පුළුවන් ඒ ගෝචර භූමිය තුල. හරි. දැන් ශබ්ද දෙකක් වෙන් කිරීමේ හැකියාව තියෙනවා. මොකද්ද කියලා දන්නේ නැති වුණාට. ඒ ගෝචර භූමියේ වෙනසක් තියෙනවා. නානා ගෝචරානි. හරි. අනිත් අයගේ භූමියට පණින්න බෑ. ඇහැ දකින දැනගන්න දේ ගැන කියන්න කනට අයිතියක් නැහැ. එයාගේ විෂය වෙනස්. හරි. මම දොස්තරගේ වැඩේ ලෝයයට කරන්න බෑ වගේ නේද? දොස්තර බෙහෙත් දුන්නට ලෝය බෙහෙත් දෙන්න ගියොත් ඒ වැඩේ හරියන්නේ නැහනේ නේද? ඒ විෂය වෙනස්. තේරුණා? එතකොට ඇහෙන් කරන දේ කණෙන් කරන්න බෑ, නාසයෙන් කරන්න බෑ, දිවෙන් කරන්න බෑ, කයින් කරන්න බෑ. හොඳට තේරුම් ගන්න ඕන. හරි. ආයතන පිරිසිඳ දකින්න නම් ආයතන ගැන හොඳට දැනගන්න ඕන. නානා විෂයානි නානා ගෝචරානි. ඒ විතරක් නෙමෙයි, ඒගොල්ලන්ට භුක්ති විඳින්නත් බෑ මේ අරන් දෙන දේ. අර මොන විඳීමේ හැකියාවකුත් නැහැ ඔය පස් දෙනාට. එතකොට බ්‍රාහ්මණේ ආනවා බුදුරජාණන් වහන්සේගෙන් මේගොල්ලන්ට පිළිසරණ කවුද? ඇහැට කනට නාසයට දිවට ශරීරයට පිළිසරණ කවුද? මනස. මනසේ පිළිසරණ අවශ්‍යයි මේගොල්ලන්ට. ඒගොල්ලන්ට තනියෙන් වැඩ කරන්න බෑ. හරි. ඉතින් ඒකේ තව දිගටම තියෙන නිවනට යන කම්මනසට පිළිසරණ කවුද? සතිය. සතියට පිළිසරණ විමුක්තිය. විමුක්තියට පිළිසරණ නිවන. අර විදිහට ඒ ප්‍රශ්න උත්තර ටික යනවා. අපි ඒක පැත්තකින් තියලා දැන් මේ ආයතන ගැන ඇහැ පිළිසඳ දකින්නනේ දැන් කතා කරන්නේ නේද? එතකොට ඇහි කෘත්‍ය අඳුර ගන්න ඕන. ඇහි කෘත්‍ය මොකද්ද? වර්ණ සංඥාවක් හදලා දෙන එක. කනේ කෘත්‍ය ශබ්ද සංඥාවක් හදලා දෙන එක. නාසයේ කෘත්‍ය ගාන සංඥාවක් හදලා දෙන එක. දිවේ කෘත්‍ය රස සංඥාවක් හදලා දෙන එක. කයේ කෘත්‍ය පොට්ටබ්බ සංඥාවක් හදලා දෙන එක. නේද? අවිත වඩා දෙයක් ඒගොල්ලන්ට කරන්න බෑ. හොඳට අඳුර ගන්න ඕන. එළිය රූපයක් තියෙනවා කියලා කියන්නේ ඒගොල්ලන්ට පුළුවන්ද? බෑ. ඒගොල්ලන්ට බැරි වැඩක්. මේගොල්ලන්ට පුළුවන් මොකද්ද? සංඥාවක් උපද්දලා දෙන එක විතරයි. ඒ සංඥාව දකින්න පුළුවන් එක්කෙනයි ඉන්නේ, හිත විතරයි. ඇහැටවත් බෑ ඇහැ හදලා දෙන සංඥාව දකින්න. තේරුණාද? කණ්ණාඩිය කොච්චර රූප හැදුවත්, ප්‍රතිබිම්බ හැදුවත්, කණ්ණාඩියට පුළුවන් දැම්මන් හැදුවේ මොන ප්‍රතිබිම්බද කියලා දැනගන්න? බෑනේ. එතකොට ඇහැට කොච්චර රූප සංඥා අරන් දුන්නත් ඒ සංඥාව මොකද්ද කියලා දැනගෙන ඉමේ හැකියාව ඇහැට නැහැ. දැන් කැමරාව ඕන තරම් ෆොටෝ ගනි. කැමරාවට හැකියාවක් තියෙනවා දැන් ගත්තේ මොකද්ද කියලා දැනගන්න? නැහැ. පැහැදිලි නේ? එතකොට ආයතන කෘත්‍ය මොකද්ද? සංඥාවක් හදලා දෙන එක. ඒකට අදාළ සංඥාව. ඇහෙන රූප සංඥා, කනන ශබ්ද සංඥා, නාසයෙන් ගහන සංඥා වගේ විදියට. නේද? ඒතර වෙන කෙනෙක් හදලා දෙන සංඥාව හදන්නත් බෑ. ඇහැට බෑ ශබ්ද සංඥා හදලා දෙන්න. නේද? එයාගේ කෘත්‍ය, එයාගේ කාර්ය විතරයි. එයාට විශේෂ වෙන දේ විතරයි එයාට අදාළ.
සමාන කන ශබ්ද ගෝචර ගෝචර කියන්නේ අපි ගම ගෲප් එකක් ගත්තොත් ගෲප් එකේ තියෙනවා එක එක එන්ෂමන්.
එතකොට ඒ ශබ්ද සංඥා අතර වෙනසක් කියන්න පුළුවන් වුණාට මේක මොකේ සංඥාවද කියලා කියන්න බෑ. මොන ඉන්ස්ට්‍රුමන්ට් එකේද කියලා කියන්නේ කන නෙවෙයි. ඒක මනසේ වැඩ. කනට බෑ දැන් අරන් දුන්නේ මොන සංඥාවද කියලා අඳුරගන්න. මනසට අරන් දුන්නේ කන. කන නැත්තම් මනසට පුළුවන්ද ශබ්ද අහන්න? කන උපකරණයක් විතරයි. ඒ උපකරණේ නැත්තම් අහන්න බෑ. දැන් ඇහැ කියන උපකරණේ නැත්තම් දකින්න බෑ. එතකොට හිත යොදාගත්තු උපකරණ පහක් ඔය. මොකද හිතට කෙලින්ම හැකියාවක් නැහැ බාහිරේ අත්දකින්න. හිතට බෑ ඇහැ නැතුව රූප දකින්න. හිතට බෑ කන නැතුව ශබ්ද අහන්න. නේද? හිතට බෑ එළියේ තියෙන රස විඳින්න. හිතට බෑ එළියේ තියෙන ගඳ සුවඳ බලන්න. නාසය නැත්තම් හොඳට හෙම්බිරිස්සාව හැදිලා ගඳ සුවඳ දැනෙන්නේ නැත්තම් හිතට දැනගන්න බෑ. නාසය වැඩකලේ නැත්තම් හිතට දැනගන්න විදියක් නැහැ. ඒගොල්ලන්ගේ උපකාරේ අවශ්‍ය. මැස් දෙක වහගෙන පුළුවන් ද එළියේ තියෙන්නේ මොනවද කියන්නේ? බෑ, ඇහැ නැතුව හිතට බෑ රූප දකින්න. පුළුවන් වුණා නම් ඇස් දෙක වහගෙන ඉතින් හොඳට දකින්න පුළුවන්. පුළුවන්ද? හඳුනා ගන්න කලින් දකින්න එපැයි. දැක්ක දෙන්නේ හඳුනාගන්නේ. ඇහැ නැතුව දකින්න පුළුවන්ද?
දකින්නේ රූපේ.
මං අහන්නේ ඇහැ නැතුව දකින්න පුළුවන්ද?
ඇහැ නැතුව දකින්න බෑ.
ආ, එහෙනම් හිතට ඇහැ අවශ්‍යමයි. රූප සංඥාව අරන් දෙන්න ඕන.
අහවල් රූපේ කියන එක
ඒක හිතේ වැඩක්. හිත වෙනම කතා කරන්න. දැන් මේ කතා කරන්නේ ඇහැ කන නාසය දිව ශරීර. හිතට ඒගොල්ලන්ගේ උපකාරයෙන් තොරව හිතට හැකියාවක් නැහැ බාහිරේ අත්දකින්න. පැහැදිලිද? හිතට හැකියාවක් නැහැ කෙලින්ම බාහිර රූපය අත්දකින්න. පිළිගන්නවා. ඇහැ නැත්තම්, කන නැත්තම්, නාසය නැත්තම්, දිව නැත්තම්, කය නැත්තම්.
ඒ හිත කොහොමද කියන්නේ? හවල් ගන්න, හවල් ගන්න
ඒක හිත කතා කරනකොට ඒ ටික කතා කරන්න. දැන් මේ එක කරුණක් ගන්න නැත්නම් ඔක පටලව ගන්න. දැන් කතා කරන්නේ මේ ආයතන පහ. එතකොට ඇහි කනේ නාසයේ දිවේ ශරීරයේ උපකාරයක් නැතුව හිතට බෑ රූප දකින්න, හිතට බෑ සද්ද අහන්න, හිතට බෑ ගඳ සුවඳ බලන්න, හිතට බෑ රස විඳින්න, හිතට බෑ ස්පර්ශ කරන්න පොට්ටබ්බේ. පැහැදිලිද? එහෙනම් හිතට බෑ බාහිර ලෝකේ තියෙන දේක් දැනගන්න මේ පස් දෙනාගේ උපකාරයක් නැතුව. හරි, දැන් බලන්න මේ පස් දෙනා මොකද කරන්නේ? මේ පස් දෙනාට පුළුවන් ද එළියේ තියෙන දේ දැනගන්න? බෑ. මේ පස් දෙනාගේ හැකියාව මොනවා හරි සංඥාවක් හදලා දෙන එක. ඇහැ රූප සංඥා හදනවා, කන සද්ද සංඥා හදනවා, නාසය ගහන සංඥා හදනවා, දිව රස සංඥා හදනවා, කය පොට්ටබ්බ සංඥා හදනවා. ඒ සංඥාව එළියේ තියෙන රූපෙද නැහැ? ඉස්සෙල්ලා හුයි එළියේ තියෙන රූපේ වෙන එකක්, සංඥාව වෙන එකක්. සංඥාව රූපෙමයි කිව්වොත් එතන වරද්ද ගත්තා නේද? ප්‍රතිබිම්බය රූපෙමයි, ෆොටෝ එක රූපෙමයි කිව්වොත් වරද්ද ගත්තානේ. එළියේ තියෙන රූපෙයි ආයතනෙ උපද්දලා දීපු සංඥාවයි දෙකක් නේද? එතකොට ඇහැට පුළුවන් වර්ණ සංඥාවක් උපද්දලා දෙන්න විතරමයි, කනට පුළුවන් ශබ්ද සංඥාවක් උපද්දලා දෙන්න විතරමයි. ඒක බාහිරේ තියෙන දෙයක්ද? නැහැ. අනයි නුවණ එන්න ඕන. ආයතනෙ උපද්දන එක බාහිරේ තියෙන දෙය නෙවෙයි. බාහිරේ තියෙන්නේ මොනවා හරි දෙයක්. ආයතනෙ උපද්දන එක බාහිරේ තියෙන දෙය කිව්වොත් එතන වැරදි මුලා වුණා. හරි. එතකොට මේ එක ආයතනයකටවත් දැ එළියේ තියෙන දේ දැනගන්න. ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට. ඒවට පුළුවන් මොනවා හරි සංඥාවක් උපද්දලා දෙන්න. හැබැයි සංඥාව කියන්නේ එළියේ තියෙන දේ නෙවෙයි. ඊළඟට හිත අරමුණු කරන්නේ මේ ආයතනේ හදලා දීපු සංඥාවද එළියේ තියෙන රූපෙද? ඇත්තටම ගන්නේ ආයතනේ හදලා දීපු සංඥාව. හිත විශ්වාස කරන්නේ එළියේ තියෙන රූපේ කියලා. නේද? දැන් වතුරට ඉදුණ බල්ලට මොකද උනේ? ඇහැ හදලා දීපු සංඥාව දිහා බලාගෙන විශ්වාස කරනවා මේ හිතන්නේ එළියේ ඉන්න බල්ලා ගැන කියලා. ඒ විශ්වාස කිරීම වෙන එකක්. විශ්වාස කිරීම කියන්නේ දෘෂ්ටිය. යථාභූත ස්වභාවය නෙවි. හරි? යථාභූත ස්වභාවය ඇත්ත ඇති හැටි කියන්නේ ඇහැ උපද්දලා දීපු සංඥාව ගැන නම් හිතට හිතන්න පුළුවන්. ඒ කියන්නේ හිත අරමුණු කරන්නේ රූප සංඥාව මිස එළියේ තියෙන සතර මහා ධාතු රූපේ හිතට කෙලින්ම සම්බන්ධ වෙන්නේ නැහැ. මේ හිත ගැන අහලා ඇතිනේ චිත්ත චෛතසික කියලා ටිකක් නේද? එතකොට හිතට දැනගන්න පුළුවන් චෛතසික ගැන විතරයි. වෙන කිසිම දෙයක් හිතට දැනගන්න බෑ. හරි? හිතට දැනගන්න පුළුවන් හිතේ ඇති වෙන චෛතසික ටික ගැන විතරයි. ඒකට තමයි ඔය නාම ධර්ම කියලා කියන්නේ. ඒ හිතට දැනගන්න පුළුවන් නාම ධර්ම ටික කියන ටික විතරයි. සංඥාව, වේදනාව, චේතනා ටික ඒවා තමයි හිතට දැනගන්න පුළුවන්. ඒවා කවුරු ළඟද තියෙන්නේ? සිතේම උපදින දේවල්. ඒවා බාහිරේ තියෙන දේවල්ද? නෑ. තේරුණාද? දැන් හිතට රූපයක් ගැන දැනගන්නවා නම් දැනගන්න ඕන රූප සංඥාවකින්, රූප වේදනාවකින්, රූප සංචේතනාවකින්. එහෙම නැතුව කෙලින්ම රූපේ අල්ලන්න බෑ හිතට. රූපේ ගැන ඕන හිතන්න පුළුවන් රූප සංචේතන. රූපයට සංඥාවක් දෙන්න පුළුවන් රූප සංඥා. හරි? රූපය නිසා විඳින වේදනාවක් කියලා හිතන්න පුළුවන් ඒ වේදනාව. සතර මහා ධාතු රූපේ කෙලින්ම හිතට අල්ලන්න බෑ, අහුවෙන්නේ. ඒ කියන්නේ බාහිර රූපයක් හිතට කෙලින්ම අල්ලන්න බෑ. සංඥා සංචේතන දෙකම චෛතසික. වේදනා සංඥා චේතන පස්ස කියන එකත් චෛතසිකය. ඒක ගොඩක් අයට අමතක වෙනවා. පස්ස කියන්නේ චෛතසිකයක් විතරයි, හිතේ තියෙන ධර්මයක්, නාම ධර්මයක්. ඔව්, සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා හතක් තියෙනවානේ. පස්ස වේදනා සංඥා චේතන පස්ස මනසිකාර ජීවිත ඉන්ද්‍රිය ඒකාග්‍රතාව. ඒවා හිතේ ඇති වෙන ඔය නාම ධර්ම. චෛතසික කියන්නේ. ඒච්චර ඒවා පටලෝ ගන්න ඕනේ නැහැ. ඒක දන්න අයට, ඒක නොදන්න අය ඔක ගැන හිතන්නවත් එපා. වා වචනේ. දැන් දැනගන්න ඕනේ එකම දේ, මේ ආයතනෙට බෑ එළියේ රූපේ ආයතනෙන් හදලා දෙන එකයි එළිය රූපයයි කියන්නේ දෙකක්. ඔන්න ඔක දැනගන්නකො, ඒක අමාරු නෑනේ. එළියේ තියෙන රූපෙයි ඇහෙන් හදලා දෙන සංඥාවයි කියන්නේ දෙකක්. ඇහ උපද්දන දේ වෙන කරුණක්. බාහිර රූපේ නෙවෙයි. නේද? කන උපද්දලා දෙන දේ වෙනස් ධර්මතාවයක්. එළියේ තියෙන එක නෙවෙයි. ඒ කනේ හැකියාව අනුව වෙනස් වෙනවා. ඇහ උපද්දලා දෙන එක ඇහි හැකියාව අනුව වෙනස් වෙනවානේ. අපිට දෙවි කෙනෙක් ගැහක් තියුණත් එහෙම මේ පේනේවා නෙමෙයි පේන්නේ. නේද? කූඹියෙක් ගැහක් තිබුණොත් එහෙම මේ පේනේවා පේයිද? නෑ, ඒක හේ හැකියාව අනුව වෙනස් හැදලා දෙන සංඥාව. නෑ? ඒ වර්ණාන්දතාවය තියෙන හැක් තිබුණත් එහෙම එතකොටත් සංඥාව වෙනස් වෙනවා. පාට කණ්ණාඩියක් දාලා බැලුවොත් ඒත් වෙනස් වෙනවා නේද? මොකක් හරි උපකරණයකින් බැලුවොත් ආ දුර බලන දුරේක්ෂයකින් හරි මොකකින් හරි බැලුවොත් ඒත් මේ පේන සංඥාව වෙනස් වෙනවා. දැන් එළිය රූපේ වෙනස් කළේ ඇහි හැකියාවද? ඇහි හැකියාව. එහෙනම් අපි දකින්නේ එළිය තියෙන දේද ඇහි හැකියාවට උපද්දලා දෙන? ඇහි හැකියාවට උපද්දලා දෙන මොකක් හරි දෙයක් තමයි දැක්කනම් දැකලා තියෙන්නේ. මෙච්චර කල් ජීවිත කාලෙම දැකලා තියෙන්නේ ඇහැ හැකියාවට උපද්දලා දීපු දෙයක්. ඔය ඇහැ උපද්දලා දෙන දේ නිකන් චිත්‍රපටියක් වගේ. ඇහැ කාචයක් තියෙනවා. ඕකෙන් මේ චිත්‍රපටිය කරන්නේ කාචයකින් අර ප්‍රොජෙක්ට් කරනවනේ ස්ක්‍රීන් එකට. නේද? අන්න ඒ චිත්‍රපටිය බලබලා තමයි මේ ඉන්නේ අපි. මෙච්චර කල් ඇහැ උපද්දලා දීපු චිත්‍රපටිය බලබලා ඉන්නේ මේ. කියන්නේ නම් එළියේ තියෙන දේවල් තමයි දැක්කේ කියලා. කරලා තියෙන්නේ චිත්‍රපටියක් බලලා. ඇහැ උපද්දලා දීපු චිත්‍රපටියක්. ඒක ඇහි හැකියාව අනුව. නේද? ඇහි හැකියාව වෙනස් වුණොත් වෙන චිත්‍රපටියක් වෙයි. නේද? දැන් බිත්ති විනිවිද දකින්න පුළුවන් ඇහක් දිව්‍ය ඇහක් හම්බ වුණොත් එහෙම මේ චිත්‍රපටිය වෙනස් වෙනවා දැන්. භූතයෙක්ගේ එහෙම හැක් ලැබුණොත් එහෙම සමහර විට මේ විත්තියෙන් එළිය පෙයි විත්තිය හරහා. ඒ චිත්‍රපටිය වෙනස් වෙනවා ඒකට. ඉතින් මේ 31 කලේ තියෙන එක එක චිත්‍රපටි බලන්න පුළුවන්. දැන් අපාය මට්ටමේදී, තිරිසන් මට්ටමේදී, പ്രേත මට්ටමේදී, නේද? මනුෂ්‍ය මට්ටමේදී, දිව්‍ය මට්ටමේදී, බ්‍රහ්ම මට්ටමේදී එකෙක් ಜಾති ආයතන හදා ගන්නවා කියන්නේ චිත්‍රපටි හෝල් හදා ගන්නවා බලන්න. ඈ ඔය හැමතැනම ඇහක් තියනවා නම් ඒ එක එක තැන ඇහි හැකියාව වෙනස් නේද? ඒ හැකියාවට හදලා දෙන චිත්‍රපටිය බලබලා ඉන්නවා. විශ්වාස කරන්නේ එළියේ තියෙන දෙයමයි දැක්කේ කියලා. නේද? අපි දන්නේ අපි හදාගත්තු දෙයක් මේ බලලා තියෙන්නේ කියලා. යා ආයතනයක් හදාගෙන ඕකෙන් පෙන්වන දේ බලබලා ඉන්නවා. නේද? ඇතුලේ හැදිලා තියෙන පංච උපාදානස්කන්ධය. හොයලා බලන්න. ඇතුලේ හැදුන දේ රූපේ තියෙනවද? හොයන්න. මුලාවෙන් මිදීම, අවිද්‍යාව දුරු වීම, නිරහත් වීම කියන්නේ. අවිද්‍යාව ඉතුරුක් නැතුව දුරු කරපු දවසට රහත් වුණා නේද? නේද? කෙලස් කියන්නේ මුලා කරන ඒවානේ. කෙලස් මතනේ අපේ ලෝකෙ හැදිලා තියෙන්නේ. බල්ලට වතුරේ ඉන්න බල්ලෙක් හැදුනේ කෙලස් මත. මුලාව මත, අවිද්‍යාව මත. ඇත්තටම නොදන්නකම මත. ඒත් අපි තේරුම් ගන්න ඕන අපිටත් ලෝකයක් හැදිලා තියෙන්නේ මුලාව මත, මේ ආයතන මුලාව මත. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ ආයතන පිරිසිඳ දකින්න කියන්නේ. ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ කියන්නේ. නේද? ඉතින් මේ එක එක ආයතනේ පොඩ්ඩක් මෙයාට කරන්න පුළුවන් මොකද්ද කියලා අඳුර ගන්න කියනවා. ඒකට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඔන්නෝක දකින්නකොට මොකද්ද වෙන්නේ? අලුත් ආයතනයක් හම්බ වෙනවා අපිට. මෙච්චර කල් තිබුණේ මේ ඇහෙන් දැකපු ලෝකේ, කනෙන් අහපු නේද, කනනාසේ දිය ශරීරයේ මනසෙන් සලායතන ලෝකයක්නේ. දැන් කියනවා මෙන්න මේ ආයතනය දැනගන්න. සේ ආයතනේ වේදිතබ්බේ, මේ ආයතනය දත යුතුයි. සේ ආයතනේ වේදිතබ්බේ මොකද්ද? චක්කූච නිරුජ්ජති රූප සංඥාච නිරුජ්ජති. ඇහැ නිරුද්ධ, රූප සංඥාව නිරුද්ධ, ආයතනය දැනගන්න. දැන් අපි ඉන්නේ තාම ඇහැ තියෙන, රූප සංඥා තියෙන විදිහට තමයි ඇහැ පාවිච්චි කරන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා සේ ආයතනේ වේදිතබ්බේ චක්කූච නිරුජ්ජති රූප සංඥාච නිරුජ්ජති. සේ ආයතනේ වේදිතබ්බේ සෝතංච නිරුජ්ජති සබ්ද සංඥාච නිරුජ්ජති. කන නිරුද්ධ, සබ්ද සංඥාව නිරුද්ධ, ආයතනය දත යුතුයි. කාම ගුණ සූත්‍රය එක අපි දීලා ඇති, ඒවා ෆොටෝකොපි කරපුවා නේද? බෑග් වල තමයි ඒවා තියෙන්නේ. කාම ගුණ සූත්‍රය සේ ආයතනේ වේදිතබ්බේ මේ ආයතනේ දත යුතුයි. ඇහැ නිරුද්ධ, රූප සංඥාව නිරුද්ධ, ආයතනේ දත යුතුයි. චක්කුංච නිරුජ්ජති රූප සංඥාච නිරුජ්ජති. මේ ආයතනේ දත යුතුයි. නිරුද්ධ කියන්නේ උපදීන. හරියට හරි. හටගෙන නැති වෙන එක නෙමෙයි. හටගන්න හේතු නැත්තම් හටගන්නේ. ඇති වුණත් ඇති වෙන්න හේතු යෙදිලානේ. හටගෙන නැති වුණා කිව්වනම් ඒ ක්ෂණේට හරි අර වතුරේ බල්ලා හටගෙන නැති වුණා. හටගත්ත මොහොතේ අවිද්‍යාව තිබුණාද නැද්ද? අවිද්‍යාව තිබුණා. අවිද්‍යාව නැත්ත හටගන්න බෑ. ඉමස්මින් සති ඉදං හොති. නේද? බොහොම ක්ෂණයකට වෙන්න පුළුවන්. ඒ ක්ෂණේට බල්ලෙක් හටගත්තා නම් ඒ මොහොතේ අවිද්‍යාව යෙදෙන්න ඕන. ඉමස්මින් සති ඉදං හොති. ඉනස්මින් අසති ඉදන්න හෝති. හේතු නැත්තං ඵලය නැහැ. ඵලය නැති වුණා නෙවෙයි, ඉපදුන්නේ නැහැ. හේතු නැත්තං ඵලය උපදින්නේ නැහැ. තෙළු ඉතිරෙයි නැත්තං දැල්ලපත්තු වෙයිද? නැහැ. දැල්ල නැති වුණා නෙවෙයි, උපදින්න හේතු නැහැ. උපදින්න හේතු නැත්තං ඉපදුන්නේ නැහැ නේද? තියෙන දැල්ල නැති වුණා කිව්වොත් හරිද එතකොට? දැල්ල හටගන්න හේතු යෙදුන්නේ. ඉමස්මින් අසති ඉදන්න හොති. යන අතන තමයි පැටිච්ච සම්පාදි තියන්නේ. හේතු තියෙනකොට ඵලය තියෙනවා. හේතු නැත්තම් ඵලයක් ගැන කතා කරන්න බෑ. ඇයි? ඉපදිලා නැහැ. දැන් බල්ලෙක් ඉපදිලා ඉන්නකන් ඌ ගැන කතා කරන්න පුළුවන්. අපිට පුළුවන් ද වතුරට ඉබිලා බල්ලෙක් ගැන කතා කරන්න? හේතු නැහැ. නෑ, හටගන්න හේතු යෙදෙන්නේ නෑ. මොකද අවිද්‍යාව නෑ. එතෙන්දී ඒ උපමාව ගන්න. එතකොට අපි කතා කරන රූප බාහිරේ තියෙන රූප ගැන අපේ අවිද්‍යාව නිසායි කතා කරන්නේ. රහතන් වහන්සේට බුදුහාමුදුරුවන්ට අපි අර වතුරට එවෙන බල්ලෝ වගේ තමයි. රූප හදාගෙන මේ චිත්‍රපටියක් බලලා ඉදියේ රූප හදාගෙන ඕවා මත ඇලෙනවා ගැටෙනවා ප්‍රපංච ටිකේ. ප්‍රපංච ටික අපිව පාලනය කරනවා. නේද? වතුරේ හදපු බල්ලා බල්ලව පාලනය කරනවනේ ඌව තරහ ගස්සෝල. ඒ වගේ අපි හදාගන්න රූප ටික අපිව ලෝභ දේශ මොහ පැත්තෙන් යවන ප්‍රපංච. තේරෙන? අවිද්‍යාව. අවිද්‍යාව නැති වුණොත් තණ්හා කරන්න දෙයක් නැහැ. රූපේ හදන්නේ අවිද්‍යාවනේ. රූපේ හැදුවාම ඒකට තණ්හා කරනවා. ඔව්, නිමිති අතීතේ තියාගත්තත් දැන් තියාගත්තත් නිමිති කියන්නේ අවිද්‍යාව. ප්‍රපංච මත එළියේ තියෙනවා කියන එක අඳුරගන්න මතක් කරගන්න තමයි නිමිති තියෙන්නේ. හරි, මේ මොහොතේ නුවණ આવොත් එළියේ තියෙන දැන් අන්න බලන්නකෝ. දැන් ඇහෙන් පුළුවන් ද එළියේ තියෙන දේ දකින්න මේ මොහොතේ? අන්න නුවණින් හිතලා කියන්න. මේ මොහොතේ එළියේ තියෙන දේ දකින්න පුළුවන් ද මේ ඇහෙන්? දැන් ඇහෙන් දකින්නේ එළියේ තියෙන දේද ඇහැ උපද්දලා දෙන රූප සංඥාවද? රූප සංඥාව නේද? එහෙනම් මේ මොහොතේ එළියේ තියෙන දේ දැක්කා කිව්වොත් හරිද? කිව්වොත් ඒක අර බල්ලා කියපු කතාව තමයි. මේ මොහොතේ එළියේ ඉන්න බල්ලා ඔන්න දැක්කා. ඒක මුලාවකින් කියන කතාවක් නේ. නේද? බාහිර තියෙන දේ දැක්කා කිව්වොත් වැරදි. ඇහ පිරිසිඳ දැකලා නැහැ. සංඥාවක් විතරයි දැක්කේ. සංඥාව එළියේ තියෙන රූපේද ඇහැ උපද්දපු එකද? ඇහැ උපද්දපු එක. ඒක ඇහි හැකියාව මත. ඇහැ පේනවා අඩු වුණොත් හදන සංඥාවක් වෙනස්. ඒ එළිය රූප වෙනස් වෙලාද? නෑ නේද? පේනවාද ඒක? දැන් අපි කරුවල වුණත් එහෙම මේ ඇහි හැකියාව වෙනස් වෙනවා. බාහිර රූප වෙනස් වුණාද? ලෝකේ නැති වුණාද? රෑ වුණාම ඒ ඇහි හැකියාවයි නැති වුණේ නේද? මොකද ආලෝකේ තියෙනකොට විතරයි ඇහැට පෙන්න අර රූප සංඥා හදන්න පුළුවන්. ඒකිනුත් පේනව නේද? මේ එළියේ තියෙන ඒවද දකින්නේ ඇහැ උපද්දලා දෙන ඒවද? ඇහැ උපද්දලා දෙන ඒවා පේනව නේද? එතකොට තේරුම් ගන්න ඕන ආයතන පිරිසිඳ දකිනවා කියන්නේ ඔන්න දැන් නුවණ පිහිටන්න තැනක් තියෙනවා. ඒ කියන්නේ අපිව මුලා කරන තැන. අපිව මුලා කරන තැන අඳුර ගන්න ඕන. හරි. අපි රැවටෙන්නේ කොහෙද කියන එක තේරුම් ගන්න ඕන. දැන් බුදුහාමුදුර පෙන්නන්නේ ඕක. රැවටුන තැන තේරුම් ගන්න. එදාට තමයි මුලාවෙන් මිදෙන්න පුළුවන්. එතකොට දැන් මුලාව නිසා නේද එළියේ රූප හදන්නේ? නැදැම් මුළු ලෝකෙම හදන හැටි ගැන නුවණක් ඔතන එනවා. ඇහැ ගැන දැනගත්තා කියන්නේ බාහිර රූප ඔක්කොම ඔතෙන්ට ආйти. මේ තාක් ඇහෙන් දැකලා දැනගත් රූපයක් තියෙනවා නම් ඒ ඔක්කොම ආйти නේද ඇහැ දැනගත්තාම. දැන් එක එක රූපේ වෙන වෙනම අරන් බලන්න ඕනද එතකොට? නෑ. ඒකයි මේ හරි පහසු වැඩක් කියන්නේ ආයතන පිරිසිඳ දකින්න. 6 දෙනයි දකින්න තියෙන්නේ. අපි එළියේ රූප හොහවා ගියොත් කීයක් කියලා බලන්නද? නේද? අහුවෙන අහුවෙන රූපේ අනිත්‍ය අනිත්‍ය කිය කියා ඉවරයක් වෙයිද ඔබ? ඉවරයක් වෙන්නේ නැහැ. ඇහැ පිරිසිඳ දැක්කොත් එක සැරේයි බාහිර රූපෙන් මිදෙන්න තියෙන්නේ නේද? මේ ඇහැට පුළුවන් රූප සංඥාවක් දෙන්න විතරයි. රූප සංඥාව කියන්නේ එළියේ තියෙන රූපයක් නෙවෙයි. ඒ චිත්‍රපටිය. අපේ හිත දකින්නේ ওই චිත්‍රපටිය විතරයි. කවදාවත් මේ ෆිල්ම් හෝල් එකෙන් එළියට ගිහිල්ලා නැහැ. නේද? ආයතන හය ඇතුලේ ඉඳන්නේ හිත වැඩ කරන්නේ. හය දෙනා හදලා දෙන චිත්‍රපටි හය බලබලා ඉන්නවා. ඒ බැලුවට එයා විශ්වාස කරලා තියෙන්නේ එළියේ තියෙන දේවල් තමයි ඔය දැනගත්තේ කියලා. අර බල්ලගේ මානසිකත්වය. ඔකට කියනවා ලෝකෙට අයිති මානසිකත්වය. අජානං අපස්සං යථා භූතං. චක්ඛුං භික්ඛවේ අජානං අපස්සං යථා භූතං. රූපේ අජානං අපස්සං යථා භූතං. දැන් බුදු කෙනෙක් හිටියත් නැතත් ඇත්ත ඇති හැටි යෝක නේද? අන්න වෙනුවන එනවා. ජානං පස්සං යථා භූතං වෙනකොට. බුදුහාමුදුරුවෝ හිටියත් නැතත් ලෝකේ පවතින ඇත්ත මේක. ඇහැට පුළුවන් රූප සංඥාව අරන් දෙන්න විතරයි. ඇහැට බෑ එළියේ රූප අරන් දෙන්න. කනට පුළුවන් ශබ්ද සංඥාව අරන් දෙන්න විතරයි. කනට බෑ එළියේ තියෙන ශබ්ද අරන් දෙන්න. නාසයට පුළුවන් ගහන සංඥාව අරන් දෙන්න විතරයි. ගන්ධ සුවඳ අරන් දෙන්න බෑ. දිවට පුළුවන් රස සංඥාව අරන් දෙන්න විතරයි. රස අරන් දෙන්න බෑ. ගැඹුරුයි. හැබැයි තේරුම් ගන්න ඕන. කයට පුළුවන් පොට්ටබ්බ සංඥාව අරන් දෙන්න විතරයි. හැපුනේ මොකද්ද කියලා අරන් දෙන්න බෑ කයට. මේ දැනීම ගැන සංඥාවක් නම් අරන් දෙන්න පුළුවන්. හරි. දැන් පිච්චෙනකොට රස්නේ කියන සංඥාව අරන් දෙන්න පුළුවන් මිසක් ගින්දර අරන් දෙන්න බෑ කයට. තේරෙනවද? තව භාෂාවකින් කිව්වොත් එළියේ තියෙන රූපේ අරන් දෙන්න බෑ. මේ වේදනාව ගැන සංඥාවක් නම් හදලා දෙන්න පුළුවන්. යං වේදේති තං සංජානාති. යමක් විඳීද එය අඳුරගනි. නේද? විඳීම අඳුරගන්නවා මිස. විඳීම කියන්නේ ආයි චෛතසිකයක් වේදනාව. එළියේ තියෙන එකක් නෙමෙයි. නේද? අපි හිතන්නේ කයේ ගැටුන ගමන් ගින්දර. ඒක දැනගත්තා. ඒක දැනගන්න බෑ. කයට පුළුවන් අර පිච්චෙන ගතිය වේදනාව දැනගන්න නම් පුළුවන් ඒ නිසා උපදින හිතට. යං වේදේති කාය ස්පර්ශෙන් දෙන වේදනාව. පස්සපච්චා වේදනා. යං වේදේති තං සංජානාති. ඒ විඳ දේ අඳුරගන්න පුළුවන්. අඳුරගත්තු දේ ගැන කල්පනා කරන්න පුළුවන්. යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති. පැහැදිලි නේද? දැන් ඔන්න ওই ටික හොඳට තේරුම් ගන්න ඕන. මේ ඇහි කෘත්‍ය මොකද්ද? කනේ කෘත්‍ය මොකද්ද? නාසය. එකක් තේරුම් ගත්තා නම් අනිත් එකත් ඕකමයි කරන්නේ. එතකොට මේගොල්ලන්ට බෑ බාහිර රූපයක් අරන් දෙන්න. මේ පස් දෙනාගෙන් එක්කෙනෙකුටවත් බෑ බාහිර රූපයක් කරන් දෙන්න. ඒගොල්ලන්ට යම්කිසි සංඥාවක් නම් උපද්දලා දෙන්න පුළුවන්. ප්‍රතිබිම්බ මාත්‍රය සටහන. චිත්‍රයක් විතරයි. චිත්‍රය කියන්නේ රූපයක් නෙවෙයිනේ නේද? චිත්‍රයක්. එතන බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ලෝකේ කියන්නේ චිත්‍ර ගොඩක්. තිත්තානි චිත්‍රානි තතේව ලෝකේ. තිත්තානි චිත්‍රානි පවතින්නේ චිත්‍ර. තතේව ඇත්ත ලෝකේ. තිත්තානි චිත්‍රානි තතේව ලෝකේ. ලෝකේ තියෙන ඇත්ත ඔච්චරයි. චිත්‍ර ගොඩක් විතරයි. තිත්තානි චිත්‍රානි තතේව ලෝකේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ඔය ගැන කල්පනා කරන සංකල්පනා ටික තමයි මේ කාමය වෙන්නේ. කාමය කියන්නේ ඒ කාම ලෝකේ තියෙන රූප ටික ඔක්කොම. කාම ලෝකේ තියෙන රූප තමයි ඇහෙන් දකින්න පුළුවන්, කනෙන් අහන්න පුළුවන්, නාසයෙන් දැනෙන්න, නේද? දිවෙන් දැනගන්න, කයෙන් දැනගන්න පුළුවන් රූප තියෙනවා කියලා විශ්වාස කිරීමමයි කාම ලෝකේ. ඔය විශ්වාස කිරීමමයි කාම ලෝකේ. ඒ විශ්වාස කිරීම ඇවිල්ලා තියෙන මෝඩකමට නේද? කාම ලෝකේ උපද්දලා තියෙන කෙලෙස් මත නේද? ඒ නිසා තමයි කෙලෙස් යටපත් කරලා කාම ලෝකෙන් මිදෙන්න පුළුවන්. විවිච්ච කාමේහි විවිච්ච කුසලේ යන්න යන්න පුළුවන් බ්‍රහ්ම ලෝකෙට. නේද? භාවනා කරලා ධානයක් වඩා ගත්තනම් මේම ඉදම්ම කාම ලෝකේ කෙලෙස් ටික යටපත් කරලා රූපාවචර බ්‍රහ්ම රූපාවචර ධාන. ප්‍රථම ධාන, ද්විතීක ධාන, චතුර්ථ ධානයට එනකන් අන්න කාම ලෝකෙන් මිදෙනවා. රූපාවචර මට්ටමටපත් වෙනවා. තව ටිකක් භාවනා කරලා අරූපාවචර මට්ටමට ගියාම ආකාස සංඥායතනේ නේ ඈ අකින්චඤ්ඤායතනේ විඥානංචායතනේ නේව සංඥාන අසඤ්ඤායතනේ. ඔකට ඉතින් මෙතන ඉඳන්ම අත්දකින්න පුළුවන් එකම අත්දැකීම මේ කෙලෙස් යටපත් කිරීම. ඇයි කෙලෙස් මතයි ලෝකෙ උපද්දන්නේ? අපේ තියෙන කාම ලෝකෙ මට්ටමේ ලෝකයක් උපද්දන කෙලෙසුත් තියෙනවා, රූප මට්ටමේ ලෝකයක් උපද්දන කෙලෙසුත් තියෙනවා, අරූපාවචර මට්ටමේ ලෝකයක් උපද්දන කෙලෙසුත් තියෙනවා. රහතන් වහන්සේ තුන් භූමියෙන්ම මිදෙනවා. අපරියාපන්නයි. ඔය භූමි තුනටම පැමිණ නැහැ. ඇයි? ඒව හදන්න කෙලස් නැහැ, විද්‍යාව නැහැ. තේරෙනවද? කොහෙත් ගිහිල්ලා නෙමෙයි. අර මෝඩකමට හදන බල්ලෝ නැහැ දැන්. තේරෙනවද? කෙලස් මතනේ හදන්නේ. කෙලස් මත පණවන ලෝකේ පණවන්නේ අවිද්‍යාව දුරු වෙන්න දුරු වෙන්න. ආයතන මුලාව නැති වෙනවා. ආයතන පිළිසිඳ දකින්න දකින්න. යන ඉස්සෙල්ලා හොයා ගන්න ඕන අනිත්‍ය දැකලා ඕක. අපි බලමු අනිත්‍ය දැකලා ඕක අවබෝධ වෙයිද? ඒක කිට්ටුවකටවත් වෙන්නේ නැහැ. ඒ බලපු අනිත්‍ය මතක තියාගන්න ලෝකෙ දෙයක් තියෙනවා ඕක වෙනස් වෙනවා. ඒක එතකොට පූර්ව ප්‍රතිපදා නැත්නම් ආදි බ්‍රහ්මචර්යාව. දෙයක් තියෙනවා ඒක වෙනස් වෙනවා. දැන් මෙතන හොයන්නේ දෙයක් හටගත්තේ ඇයි? නස්මින් සති ඉදං හෝති. අවිද්‍යාව මතයි යෝග පැනෙවි. අවිද්‍යාව නැත්තම් උපදින්නේ නැහැ. අනිරෝධි. නේද? දැන් රූප තියෙනවා මේ හේතුය දෙනකන්. අවිද්‍යාව තියෙනකන් රූප නැහැ කිව්වොත් ඒක වැරදි. එතකොට දෘෂ්ටියක් විතරයි. එහෙනම් දැන් කියන්න යන්න එපා එළියේ මොකවත් නැහැ කියලා. ශූන්‍යයි ශූන්‍යයි කියලා කිව්වොත් ඔබ දෘෂ්ටියක් විතරයි. ඇයි? මේ තාම අවිද්‍යාවේ ඉඳන් කියන්නේ. හරි? මේ හොදට පේන්න තියන නැහැ කියන්න හදනවා. ඒක දෘෂ්ටිගත වීමක් මිසක් ඇත්ත අවබෝධ කිරීම නෙවෙයි. ඇත්ත අවබෝධ කරන්න නම් ඕක හට ගන්න හැටි දකින්න ඕන, හට නොගන්න හැටි දකින්න ඕන. දැන් දකින්නේ ඇති වෙන හැටි, නැති වෙන හැටි. නැති කළාට පටිච්ච සමුප්පාදේ දකින්න බෑ. ඇත ඉඳන් නැත කියන දෘෂ්ටියට නම් පනින්න පුළුවන්. තියනවා කියන එකේ ඉඳන් නෑ කියන එකට පනින්න පුළුවන්. ඒක තව දෘෂ්ටියක් විතරයි. එතකොට බුදුරජාණන් වහන්සේ ඔය ඇත කියන එකටයි නැත කියන එකටයි දෙකටම අහුවෙන්නේ නැති පටිච්ච සමුප්පාදයක් දේශනා කරනවා. මොකද්ද ඒක? ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති කියන එක. එතකොට අපිට දැන් එළියේ තියෙනවා කියලා හිතෙන තාක්කල් එළියේ නැහැ කියන්න බෑ. තියෙන එකක් නැහැ කිව්වොත් දෘෂ්ටිය. යම් කිසි දවසක අවිද්‍යාව දුරු වුණොත් එළියේ රූප හදන එදාට තියනවා කියන්න පුළුවන්ද? එදාට තියනවා කියන එකක් දෘෂ්ටියක් වෙනවා. දැන් කියන්න පුළුවන් ඔන්න මේ අවිද්‍යාව තියනකන් ඕවා තියනවා. අවිද්‍යාව දුරු වුණ දවසකට ඕවා ගැන කතා කරන්නවත් බෑ, උපදින්නේ. තේරෙනවද? නිරෝධය කියන එක. ඒ යටපත් වෙනවා. ඔව්. හයම නෙමෙයි යටපත් වෙන්නේ, පහයි ආ. මනස තියෙනවා. ඔව්. 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 යටපත් වෙලා තියෙනකොට උපදින්නේ. හරි. තියාගන්න පුළුවන්. ඉතින් ධානයකට සමය දීලා ඉන්නකම් තියාගන්න පුළුවන්. එහෙම මැරුණොත් ඒකට අදාළ බ්‍රහ්ම ලෝකෙ ඉපදුනහම් කල්ප ගානක් තියාගන්නත් පුළුවන් ඒක. අසඤ්ඤතලේ එහෙම ගිහිල්ලා කැටිලා ඉන්න පුළුවන්. ඇයි? යටපත් කරලා. යටපත් කිරීමයි නූපදීන තත්ත්වයටපත් කිරීමයි කියන්නේ දෙකක්. යටපත් කළාට කවදා හරි භක්ම ලෝකය විසිරුණා නම් ආයෙ එනවා. ඇයි? යටපත් වුණ ටික මතු වෙනවා. අනුසය වශයෙන් තියෙනවා. නූපදීන තත්ත්වයට ඉබේ එන්නේ නැහැ. පටිච්ච සමුප්පාදේ දැක්කේ නැත්තම්. හටගන්නේ කොහොමද? හට නොගන්නේ කොහොමද කියන අවබෝධය ආපු දවසකට තමයි හට නොගන්නේ. මේ අවිද්‍යාව නිසා මේක උපද්දනවා. මේ අවිද්‍යාව නැත්තම් උපදින්නේ නැහැ. ඒක සමාධියේ ඉඳන් ධානයක ඉඳන් නිමෙයි කරන්නේ. ඇහැ පාවිච්චි කරන්න මායයට අහු නොවි. ඇහැ පාවිච්චි කරනවා ලෝකෙට අහු නොවි. කන පාවිච්චි කරනවා ලෝකෙට අහු නොවි. ඇහැ කෘත්‍ය අඳුරගත්තට පස්සේ නුවණක් එනවනේ. දැන් එළියේ දේවල් ඇහැට පෙන්වන්න බෑ කියලා. දැන් චිත්‍රපටියක් බලනවා කියන නුවණ පිහිටියොත් එළියේවට තණ්හා කරයිද? එළීමක් ගැටීමක් ඇති වෙයිද? එළියේ දෙයක් පණවන්න හේතු නැත්තම් එන්නත් අනේ data ඇහෙන් මිදෙනවා දකින ගමන්. ඇහැ අරගෙන ඇහෙන් මිදෙනවා. කන පාවිච්චි කරනවා ශබ්දවලට අහු වෙන්නේ නැතුව. අන්න එහෙම තත්වයක් තියෙනවා. ඒක තමයි මේ ආර්ය දර්ශනය. ඒක මේ ඇස් වහගෙන සමාධිය ඉඳන් එන එකක් නෙවෙයි. ඇස් අරගෙන ප්‍රඥාව තුලින් එන එකක්. හරි? ඇස් වහගෙනත් පුළුවන් වෙඳින්න. හදයි ප්‍රඥාවෙන් එන එකක් මිසක් අර දැන් අතන තියෙන්නේ සමතෙන් කෙලෙස් යටපත් කරනවා. මේ විවිච්ච කාමේහි කියනකොට කාමයන්ගෙන් තොරව තමයි ප්‍රථම ධානයට යන්නේ. ඒක වෙනවා සමාධියේ ඉන්නකොට ඒක වෙනවා. ඒ සමාධිය. නැත්තම් සමාධියෙන් එළියට ආවහන් ආපහු වෙන්නේ කොහොමද මේවා ටික? දෙකෙන් තේරුම් ගන්න ඒක සමාධිය තුල ඉදදී යටපත් වීමක්. හරි? ඒක හොඳයි නරක නෙවෙයි. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ ඒක මේ ලෝකෙට අයිති කැලෙස් යටපත් තුන මත්තමක් විතරයි. මම අපිට එන්න පුළුවන් නම් එහෙන් දකින්නකොටම රූප පණවන්නේ නැති මට්ටමකට. ඔය ඇහැ උපද්දල දෙන සටහනේ නේ දැක්කේ. නේද? එළියේ රූපේ වෙන්න බෑනේ ඕක. කියලා එතන සිහිය නුවණ පිහිටියොත්. මම රූපවලට අහු වෙන්නේ නෑ නේද? මම හිතන්නේ මේ මට්ටම එතකොට ඇහැ පාවිච්චි කරන්න පුළුවන් කිසිම ඇලීමක් ගැටීමක් මැදහත් බවක්වත් නැහැ. ඒ තුනම ඉන්නේ එළිය රූපේ පිහිටිය. නේද? එතකොට මේ පස්සේට අහුවෙන්නේ නැහැ. පස්සේ නැත්තම් වේදනාව නැහැ. පස්සපච්චා වේදනා. ඒක පස්සපච්චා සංඥාත් නැහැ. පස්සපච්චා චේතනාත් නැහැ. පස්සේ කියනකොට මේ එළියයි ඇතුළයි හත්තල ගැට ගහලා විඥාණයෙන් නේද? මොහොමද යන්නේ? දැන් බාහිරයි ඇතුළයි කියලා වෙන් කරන්න විදිහක් නැහැ. ඇයි? එළිය දෙයක් පණවන්නේ. එළිය දෙයක් පැනෙව්වේ නැත්තම් මේක හැබැයි විදර්ශනාවෙන් එන ටිකක් ඈ. ඒ නුවණ ආපු දවසට එයි. එළිය දෙයක් නැත්තම් ඇහැක් ඕන වෙයිද? මොනවා දකින්නද? අන්න ඇහෙන් මිදෙනවා. බාහිර රූපෙන් මිදුණ දවසට අජ්ජත් රූපෙනුත් මිදෙනවා. ආයතන නිරෝධයක් එන්නේ එතකොට. හරි? එතකොට මේ ආර්ය දර්ශනේ පෙන්වන්නේ සලායතන නිරෝධයක්. සලායතනේ මොකද්ද? සලායතන සමුදය මොකද්ද? සලායතන නිරෝධය මොකද්ද? අන්න එයාට සම්මාදිට්ඨිය තියෙනවා. පස්සේ මොකද්ද? පස්ස සමුදය මොකද්ද? පස්ස නිරෝධය මොකද්ද කියලා දැනගත්තු කෙනාට සම්මාදිට්ඨිය එනවා. ලෝකෙට අයිති මත ඔක්කොම තියෙන්නේ ස්පර්ශය මත. මේ බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන අර 62ක් දෘෂ්ටි ගැන කියනවනේ. ඒ හැම එකක්ම ස්පර්ශය ප්‍රත්‍යයෙන්. ඕකත් ස්පර්ශය ප්‍රත්‍යයෙන්. ඕකත් ස්පර්ශය ප්‍රත්‍යයෙන්. අච්චරයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒ වැරදි කියන්නේ නැහැ. තදපි පස්සපච්චය. අච්චරයි කියන්නේ. ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් ආපු මතයක් ඕක. අර ලෝකෙට අයිති කියලා පෙන්නලා ඉවරයි. මොකද ස්පර්ශය බුදුදහම කියන්නේ ස්පර්ශයයි සමුදයයි නිරෝධයයි පෙන්නන පැත්ත. ස්පර්ශය හටගත්තේ මෝඩකම හින්දා. ඇහැයි රූපෙයි වෙන්කලේ මෝඩකම හින්දා. අවිද්‍යාව හින්දා. මේ දෙපැත්තකට බෙදුවේ අවිද්‍යාව මත. අජත්ත දහිද්ද. හරි. ඔය ටිකක් ඉතින් මේක පුරුදු කරන්න ඕන. දැන් පුරුදු කරන්න ඕන පැත්ත තමයි ඇහෙන් රූප දකිනකොට හිතට පෙන්වන්න ඕන. ඔය එළියේ රූපේ දකින්න මේ ඇහැට බෑ. ඇහැ උපද්දලද සංඥාව හිතෙන් දැනගෙන හිත ඇතුලේ වැඩක්. හිතෙන් හදපු දේ හිත දැනගත්තා. ඕක කොහොමද එළියේ තියෙන්නේ? කියන එක මතක් කරලා දෙන්න. හරි? තේරුම් ගත්තනම් පුළුවන්. තේරුම් ගත්තේ නැත්නම් තව තව ප්‍රශ්න කරලා මේක තේරුම් ගන්න. ඒකට තමයි දහම තියෙන්නේ. දහමේ හරිම පැහැදිලියි ඕක. සේ ආයතනේ වේදිතබ්බේ මේ ආයතනේ දත යුතු යහන නිරුද්ධ වෙන රූප සංඥාව නිරුද්ධ වෙන. එහෙම ආයතන හයටම කියනවා. දැන් ඔතන බලන්න දැන් ඔය නුවණ එනකොට මම ඉස්සෙල්ලත් ඇහුවා මේ මොහොතේ එළියේ තියෙන රූප දකින්න පුළුවන්ද එහෙන්? මේ මොහොතේ එළියේ තියෙන රූප ඇහෙන් දකින්න පුළුවන්ද වර්තමානයේදී? බෑ. නේද? එහෙනම් අපි ඒක දැක්කා කියලා හිතාගෙන ඉන්නේ දකින්න බැරි දෙයක් නේද? මේ මොහොතේ දකින්නවා කියලා හිතන්නේ දකින්න බැරි දෙයක්. අවිද්‍යාවට තමයි ඒක දකින්නවා කියලා හිතන්නේ. ඇත්ත ඇටියට නොදන්නකමට. ඉතින් බුදුහාමුදුරු පෙන්වන අදිත්ත ඒ චක්කු විඤ්ඤේසු රූප ඇහෙන් දැකලා දැනගන්න රූප මේ මොහොතේ දකින්න බෑ. මේ මොහොතේ දකින්න බෑ කියලා නුවණක් ආවොත් අතීතේ දැකලා ඇද්ද අපි? කවදාවත් දැකලා ඇද්ද? දැන් දකින්න බෑ නะ. අතීතේ දැකලත් නෑ. අදිත්ත පුබ්බා. අදිත්තා අදිත්ත පුබ්බා. නැත පස්ස සිය අනාගතේ දකින්න ලැබෙන්නේ නැහැ. ඇයි මේ ඇහෙන් මේ පැයි දකින්න? මේ වර්තමානයේ දකින්න බැයි නේද? අතීතේ දැකලා නැහැ, අනාගතේ දකින්න ලැබෙන්නේත් නැහැ. එහෙනම් කවදා හරි ඕක දකින්න ලැබෙයිද? අන්න එහෙන් ප්‍රශ්න කරනවා මාළුන්ගේ පුත්ත සූත්‍රෙදී. මාළුන්ගේ පුත්ත චක්කු විඤ්ඤේසු රූපේසු ඇහෙන් දැනගත යුතු රූපයක් අදිත්ත අදිත්ත පුබ්බා නැචතස්සසි. දැන් දකින්නෙත් නෑ, අතීතේ දැකලත් නෑ, අනාගතේ දැකලත් නෑ, කවදාවත් දකින්න ලැබෙන්නෙත් නෑ. එහෙම දෙයකට ඡන්දයක් රාගයක් ප්‍රේමයක් ඇති වෙයිද? දැන් දකින්නත් බැයි නා. අතීතේ කවදාවත් දැකලා නැත්නම් අනාගතේ දකින්න ලැබෙන්නෙත් නැත්නම් කවදාවත් දැකී කියලා හිතන්නත් බැයි නං. එහෙම එකකට අපේ කැමැත්තක් ඇති වෙයිද? චන්දෝවා රාගෝවා ප්‍රේමං වාති. නොහේතං බන්ති. එහෙනම් මාළුන්ගේ පුත්ත මෙන්න මෙහෙම හික්මෙන්න දිත්තේ දිත්තමත් සම්භවිස්සති. දැකීම දැකීම මාත්‍රයක් පමණයි. එතකොට එළිය රූප පනවන්න බෑ. දැකීම මත එළිය දෙයක් දැක්කා කියලා පණවන්න බෑ. මොකද අවිද්‍යාව මතනේ පණවන්නේ. තේරෙනවද? දිත්තේ දිත්තමත්タン එන්නේ අවිද්‍යාව දුරු වුණ දවසට. අවිද්‍යාව තිබුණා දිත්තේ දිත්තමත්タン නෙමෙයි එළියේ තියෙන රූපේ දැක්කා. දැකීම දැකීම මාත්‍රෙ වෙන්නේ නැහැ. ඈ බාහිර ශරීරෙ පැනෙව්වා. වතුරේ බල්ලෙක් පැනෙව්වා. ওই දෙකම එකයි. එහෙන් දැකලා එළියේ තියෙන දෙයි මේ දැක්කේ කියනකොට දිත්තේ දිත්තමත් තන්නේ නෙවෙයි. හරි. අපි අවිද්‍යාවෙන් දෙයක් පනෝලා ඉවරයි. දකින්න දෙයක් පනෝලා ඉවරයි. එහෙනම් ඒ දෙයක් පැනවීමම දැකීමට අයිති නෑ. අවිද්‍යාවෙන් කරන වැඩක් ඇත්තටම නොදන්න කම්මත කරන දෙයක්. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නේද? ඇහැ පිරිසිඳ දකින්න චක්කෝම් භික්කවේ ඥානං පස්සඤ්ඤතා භූතං රූපය පිරිසිඳ දකින්න එහෙන් දැනගන්න රූපයත් පිරිසිඳ දකින්න රූපේ ඥානං පස්සඤ්ඤතා භූතං ඇයි එහෙම කියන්නේ මේ සත්‍යය චක්කුං අජානං අපස්සඤ්ඤතා භූතං රූපේ අජානං අපස්සඤ්ඤතා භූතං ඇහැ ගැන දන්නෙත් නැහැ රූප ගැන දන්නෙත් නැහැ ඇත්ත ඇති හැටි යථා භූත ස්වභාවය එහෙනම් හේවයි ඇත්ත ඇති හැටි දකින්න මේ ආයතන පිරිසිඳ දකින්න කියනවා එතකොට කාමගුණ සූත්‍රය බලන්න මාළුන්කේ පුත්ත සූත්‍රය බලන්න ඒවයි දේශනා මදුපිණ්ඩික සූත්‍රයේ දැන් පැහැදිලි වෙයි ඇයි ඇතිකල්ලි රූප ඇතිකල්ලි චක්කු විඥාන ඇතිකල්ලි පස්සයක් පනවනවා පස්ස පඤ්ඤාත්තිය ඇහැ නැතිකල්ලි රූප නැතිකල්ලි චක්කු විඥාන නැතිකල්ලි පස්සයක් පනවයිද නැංගේ රූප නැතිකල්ලි එක දැන් පැහැදිලිනේ ඒ වගේම තමයි හැත් නැති කල්ලි කියන ගතිය තියෙනවා. දැකීම දැකීමක් පමණක් වෙනකොට. හැත් පණවන්නෙත් නැහැ, රූපයක් පණවන්නෙත් නැහැ. මොකද ඒ දෙකම අවිද්‍යා ප්‍රත්‍යයෙන් පණවපු ඒවා. ඇහැ අවිද්‍යා ප්‍රත්‍යයෙන්, රූප අවිද්‍යා ප්‍රත්‍යයෙන්. අජ්ජත් ආයතන අවිද්‍යා ප්‍රත්‍යයෙන්, බහිද් ආයතන අවිද්‍යා ප්‍රත්‍යයෙන්. අවිද්‍යා කර්ම තණ්හා ආහාර අවපත්තියෙන් නේද ඇහැ රූප පණවන්නේ ඇයි මේ අවිද්‍යාව කියන එක තේරුම් ගන්න නම් ටික නුවණින් දකින්න ඕන එදාට බාහිර ලෝකෙට අහු වෙන එකකුත් නැහැ අභ්‍යන්තර ලෝකෙට අහු වෙන එකකුත් නැහැ ඒක වෙනකන් තමයි ඉති අජ්ජත්තං වාකායේ කායනුපස්සී විහෙරති බහිද්ධා වාකායේ කායනුපස්සී විහෙරති කියලා ඕ රූප හොඳට සිහියෙන් සිහිය පිහිටන්න ආතාපි දැන් ඔන්න සම්පජානයක් දාත හැකි ආතාපි සම්පජානෝ සතිම සම්පජානය කියන්නේ ඔය දැන් දහම අහලා ඇති කරගන්න හරි දැක්ම සම්මා දිට්ඨිය එයා දැන් බාහිර රූපේ ගැනත් මෙනෙහි කර කර ඉන්නවා අජ්ජත් රූපේ ගැනත් මෙනෙහි කර කර ඉන්නවා මොකද්ද මෙනෙහි කරන්නේ අවිද්‍යාව තියෙනකන් ඕව තියෙන අවිද්‍යාව නැත්තම් උපදින්නේ නැහැ හරි ඉමස්මෙන් සති ඉදන් හොති ඉමස්මෙන් අසති ඉදන් නොහොති මේ දකින්නේ මොකද්ද පටිච්ච සමුප්පාදේ අවබෝධ කරන්නේ මොකද්ද චතුරාර්ය සත්‍ය අවිද්‍යාවෙන් පැනෙවුවනම් අන්න පංච උපාදානස්කන්ධේ මේ හේතු යදුන් නැත්තා පංච උපාදානස්කන්ධ නිරුද්ධයි දැනුත් බලනවා අනිත්‍ය පංච උපාදානස්කන්ධ අවිද්‍යාව තියෙනකන් උපදිනවා අවිද්‍යාව නැත්තම් උපදින්නේ නැහැ එතකොට අවිද්‍යාව තියෙනකන් තමයි ওই ටික අපි නිත්‍ය කරගෙන අරන් තියෙන්නේ තියෙනවමයි කියලා අවිද්‍යාව දුරු වුණ දවසට ඕකෙන් මිදෙනවා නැති වෙනව නෙවෙයි උපදින්නේ උපදින්නේ උපදින්න හේතු නැහැ. ඒක උපදින්න හේතු නැහැ කියන්නේ හටගත්තු එක නැති වෙනවා කියන්නේ ඊදක. හටගත්තු එක නැති වෙන නම් හටගන්නේ නැපයි. හටගන්නේ මොකෙන්ද? අවිද්‍යාවෙන්. අවිද්‍යාව දුරු වුණා නම් උපදින්නේ නැහැ. දැන් නිත්‍ය කරන්න විදිහක් නැහැ. අන්න අනිත්‍ය. රූපේ නිත්‍ය කියලා මෝඩකමට. එළිය තියනවා කියලා ගත්තේ මෝඩකමට. එළියේ තියෙනවා කියලා කතා කරන්න නිත්‍ය කරන්න එපේ නේද තියෙනවා කියලා ගන්න එපේ කතා කරන්න එහෙම තියෙනවා කියන්න බෑ ඕක අර වතුරට ඉගෙන බල්ලා මෝඩකමටයි ඉතින් කියන්නේ අනිත්‍ය කියන්නේ එළිය නෑ නෙමෙයි
නෑ එළිය රූපයක් නෑ කියන්නේ අනිත්‍ය කියන්නේ
ඉතදුන්නේ
නෑ
නෑ කිව්වොත් තියෙන එක නැති උනානේ ඒක ලෝකෙටයි තිය අනිත්‍ය
ලෝකෙටයි
මේ හේතු හින්දා ඉපදුණා මේ හේතු නැත්තා උපදින්නේ නැහැ. අන්න ලෝකෝත්තර දර්ශනයේ අනිත්‍ය. නිත්‍ය කරන්න බැරි හින්දා අනිත්‍යයි. නිත්‍ය සංඥාවෙන් ගන්න විදිහක් නැහැ. ඇයි අවිද්‍යාව තියෙනකන් විතර නියෝග ගැන කතා කරන්න පුළුවන්. අවිද්‍යාව නැත්තම් කොහොමද කතා කරන්නේ? දැන් පේනවාද අනිත්‍ය? ඒක ලෝකෝත්තර. ලෝකෙන් එතර වෙන අනිත්‍ය ඕක. අරක ලෝකෙට අයිති අනිත්‍ය. තේරුණා නේද? පූර්ව ප්‍රතිපදාවයි ආර්ය ප්‍රතිපදාවයි කියන එක. අනවයා අවබෝධය આવොත් ආර්ය මාර්ගයට වැටෙන්න පුළුවන්. හොඳයි. අවිට මේ කාලය තුල භාවනාවල යෙදුණා, හොඳ සීලයක් රැකුණා, සීල සමාධි ප්‍රඥා වැඩුණා. සතුටු වෙන්න පුළුවන් මහා නිසංස කුසල් සම්භාරයක් රැස් කරා. මොකද මේවා ගෙවිලා යන ඒවා නෙවෙයි. යම් කිසි දවසක නිවන් අවබෝධ කරන කම්ම විපාක දෙන උදව් කරන මහා නිසංස කුසල්. පින් ගොඩාක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. පින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් මේ පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දේවීතුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවයිසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්ම අවබෝධයේ පිණසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දේවීතුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් අපල උපද්‍රවයක් ලෙඩ දුකක් ආදී කිසියම්ම කරදරයක් බාධකයක් වෙන්න තියනා නම් ඒ සැමගෙන් අප සැවම ආරක්ෂා කරන සීක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. යම් කිසි නලගිය ඥාති කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු ඉන්නවා නම් මේ පින් තමන් කරපු පිනක්සේ සතුටටපත් වෙලා අනුමෝදන් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රැස් කරගත්තු පින්වල බලයෙන් අපිට ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන්. පින් රැස් කරගත්තු වෙලාවේ කරන ප්‍රාර්ථනා හරියනවා. ඒ හොඳම ප්‍රාර්ථනාව වෙන්න ඕන යම් කිසි දවසක නිවන් අවබෝධ වෙන කන්‍යාව නිබ්බානපත්තිය. මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. මා මේ බාල සමාගමු. එවරේම ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. සතන් සමාගමෝ හෝතු. විමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. විමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. විමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. අපේ මේ අවිද්‍යාව ඒක තමයි සසර යන හේතුව. ඒ අවිද්‍යාවෙන් කරන සේරම ඒ සේරම සංඛාර සබ්බේ සංඛාරා අප ඒයි ලක්ෂණේ තමයි අනිත්‍යයි අප දුකටපත් කරනවා. ඒ ලෝකෙට අයිති පැත්තෙනොත් සබ්බේ සංඛාරා අනිච්ඡාති දුක්ඛාති. ඒ වගේ මේ හිතේ තියෙන ධර්මතා හිතට අරමුණ වෙන හැම දෙයක්ම සබ්බේ ධම්මා ඒවා අනත්තයි. ඒවා එළියේ තියෙන ඒවා නෙමෙයි. සබ්බේ ධම්මා අනත්තාති. මේ බව ප්‍රඥාවට පේන්නේ නැත්තේ තියටි යදා පඤ්ඤාය පස්සති. එතකොට අර මුලාවෙන් මෙච්චර කල් විඳපු දුක ලෝකයක් හදාගෙන නේද දුක් වින්දේ? බල්ලෝ හදාගෙන නේද බුර බුරා හිටියේ? ඈ ඒ වෙන කලකිරින අත නිබ්බින්දති දුක්ඛේ. ඕක තමයි නිවනට මාර්ගයේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු.